මෙසේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන තැනැත්තා ඒ ධර්මයේ ප්‍රගුණ කිරීමේදී පැති හතරක් පිළිබඳව තමන්ගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඒ කුමක්ද? කායික, මානසික, ආධ්‍යාත්මික සහ පාරිසරික. මේ පැති හතරම අපේ අවධානයට ලක් නොවුනොත්, එයින් එක් අංශයක් හෝ ගිලිහි ගියොත් ඒ තැනැත්තාට නිවන් දකින්න තෙක්, කෙලෙස් ප්‍රහාණය කරන තෙක් ඒ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වන්නට සමත් වෙන්නේ නැහැ. පින්තුනේ, ගුණධම් වඩන්නට යොමු වෙච්ච මුල් අවදියේදී අපට උනත් හැඟුණා, අපට උනත් හිතුණා, සිත පුහුණු කිරීමනේ කළ යුත්තේ, මනසනේ සකස් කරගන්න ඕන, ඒ සඳහා මේ කය ගැනෙච්චර අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයිනේ කියලා අපට උනත් හිතුණා. නමුත් කලක් ඒ ක්‍රියාව කරන්න ගිය තැනදී තමයි අපට දැනෙන්න ගත්තේ ඇත්තටම එහෙම වෙන් කරලා මනස පුහුණු කරන්න බෑ. නාම රූප ධර්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එකිනෙකට සම්බන්ධයි හැම විටම. නාම ධර්ම රූප ධර්ම වලට බලපෑම් ඇති කරනවා. රූප ධර්ම නාම ධර්ම වලට බලපෑම් ඇති කරනවා. මේක තමයි ධම්ම නියමය. කම්ම නියම, බීජ නියම, ඍතු නියම, චිත්ත නියම ආදී වෙන වෙනම අපි කතා කළාට මේවා වෙන් කරන්නට පුළුවන් සාධක නෙමේ, එකම න්‍යාම ධර්මයක් හැටියට ලෝකය තුල අන්‍යෝන්‍යව බද්ධ වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සිත පුහුණු කිරීමයි අපි කල යුත්තේ. නමුත් සිත පුහුණු කරන්නට බෑ කායික සහයෝගය නැතිනම්. වෙන බරපතල දෙයක් නොතිබුණත් පින්නතුනේ තද බල හිසේ කැක්කුමක් ඇති වුණොත් තමන්ට සිත ඒකාග්‍ර කරගෙන යම්කිසි ගුණයකට සිත නැඹුරු කරන්නට පුළුවන්ද? පහසුවේ භාවනාවක් කරන්නට පුළුවන්ද? තද බල දතේ කැක්කුමක් ඇති වුණොත් අපිට පුළුවන්ද පහසුවෙන් ගුණධම් වඩන්න, චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න? ඉතා ගැඹුරින් සංවර්ධනය වූ මනසක් ඇති කෙනෙකුට ඒ සඳහා යම් පුහුණුවක් තියෙන්න පුළුවන්. නමුත් ආරම්භක අවස්ථාවේදී අපිට ඒ ප්‍රධාන බාධකයක් වෙනවා. ගැඹුරට යද්දී ඒ යම් ප්‍රමාණයකට බාධා පමුණුවනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පවා උන්වහන්සේ කෙලස් නැසලයි ඉන්නේ. නමුත් මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවෙන් ක්‍රියාත්මක වෙන නිසායි බුදුරජාණන් වහන්සේ පවා කය නිරෝගීව පවත්වා ගන්නට ඖෂධ ප්‍රතිකාර කළේ. එම නොවුනොත් ඒ කයේ විකෘති ස්වභාවය මනසට යම් බලපෑමක් ඇති කරනවා. තථාගතයන් වහන්සේ කෙලෙස් නසා සිටින නිසා උන්වහන්සේගේ කෙලෙස් අවුලුවලන්නට ඒ කයේ විකෘතිය සමත් වෙන්නේ නැහැ. නමුත් ප්‍රතඥයෙකුගේ මනස විපරීත කරන්නට ඒ කායික විකෘතිය හේතුවක් වෙනවා. මනං ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නැඹුරු වෙන තැනැත්තා කය සංසිඳවා ගන්නට, කය ස්වස්ථතාවයේ පවත්වා ගන්නට වෑයම් කළ යුතුයි. කය ස්වස්ථතාවයේ පවත්වනවා කියලා කියන්නේ නිරෝගී තත්ත්වය පවත්වා ගන්නට. රෝගයක් ඇති වුණහම ඒ සඳහා ප්‍රතිකාර කරලා නිරෝගී කරනවා කියන එක ඒ රෝගයට ප්‍රතිකාර කිරීම. නමුත් ස්වස්ථතාවයේ පවත්වා ගන්නවා කියලා කියන්නේ පවතින නිරෝගී තත්ත්වය, පවතින සමතුලිතතාවය විකෘති නොකොට පවත්වා ගන්නේ කෙසේද? ඒ ස්වභාවය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා මනස සමබරව පවත්වන්නට. අර විදිහට පුද්ගලික මූලික සංකල්ප තුළින් අපි ගුණධම් වඩන්නට පෙළඹෙනකොට ඒ තැනැත්තා කායික සංවරයක් ඇති කරගන්නවා. නමුත් වංචනික විදිහට අවස්ථාවට අනුව සමහර වෙලාවට වංචා සහගතව කය සංවර කරගත් බව ඒ තැනැත්තා මතු කරන්නට උත්සාහ කරනවා. හැබැයි නිවැරදි ගුණ අවදි වෙන්නේ නැහැ. පෙනතුන් දැකලා ඇතින් සමහර වෙලාවට බොහෝම කුපිත වෙන කෙනෙක් වුණත්, කලබල වෙන කෙනෙක් වුණත්, වචනයේ කිසි පාලනයක් නැති කෙනෙක් වුණත් උසාවියට ගියාම සමහරට එතනදී බොහොම සංවරයි, වචනේ පාලනය කරගන්න. ඒතර අනිත් තැනකදී ඇයි ඒ සංවරේ නැත්තේ? අතනදී බාහිරින් ඇති වෙන බාධකයක් එක්ක, තමන්ට තියෙන අභියෝගයක් එක්ක, තමන්ට අනර්ථයක් වේය කියන භීතිය නිසා ඒතනත්තා සංවරයකට පෙළඹුණාට සියලු කල්හි ඒ සංවරය පවත්වා ගැනීමේ වැදගත්කමක් ඒතනත්තාට වැටහිලා නැහැ. එහෙම වැටහිලා නැත්තේ ඒ අවස්ථාවට අනුකූලව යම් සංවරයක් තිබිය යුතුයි කියලා හිතනවා විනා ඒ ಗುಣ අවදි කරන්නට අත්‍යවශ්‍ය සාධකයක් හැටියට එතනත්තා හඳුනාගෙන නැහැ. ඒ නිසා ධර්ම මාර්ගයට නැඹුරු වෙන තැනැත්තා කය සංවරව පවත්වා ගත යුත්තේ ලෝකයාට පේන්නට නෙවෙයි පින්නතුනේ, අනුන්ට අනුන් සතුට කරන්නට නෙවෙයි, නීතියේ එන බලපෑමෙන් වළකින්නට නෙමෙයි, සමාජ සම්මුතියෙන් වළකින්නට නෙමෙයි, ඒ වගේම තමන්ට අකුසලයක් සිදු වෙන එකෙන් වළකින්නට පමණක් නෙවෙයි, ඒ ගුණය අවදි කරන්නට ඒ සංවර බව, ඒ සංසුන් බව අවශ්‍ය නිසා. ඊළඟට මානසික සංවරය අපි ඇති කරගන්නට ඕන. අද මේ ධර්ම මූලික පදනමක් තුල අපි මනස පුහුණු කරනවා නම් ඒතනත්ත සමත් වෙනවා. හැබැයි මානසික සංවරයක් ඇති කරන්න එහෙම නොවුනොත් මානසිකවත් වංචනික තැනකටයි බොහෝ දෙනා පෙළඹෙන්නේ. වංචක ධර්ම හැටියට අපි බොහෝ අවස්ථාවලදී කතා බහ කරන්නේ, සාකච්ඡා කරන්නේ, ගුණධම් වඩන්නට අවශ්‍යයි, මනස පුහුණු කරන්නට අවශ්‍යයි. නමුත් එහි අවශ්‍යතාවය පුද්ගල මූලිකව, අවස්ථා මූලිකව හඳුනාගෙන විනා, ධර්ම මූලිකව හඳුනාගෙන නැතිනම් බොහෝ අවස්ථාවල වංචනික විදිහටයි මතුවෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් ධර්මය ප්‍රගුණ කරනකොට තමන්ට සතුරු වෙන, තමන්ට අනර්ථය කරන කෙනෙක් ඉදිරිපත් වෙනවා. නමුත් තමන් ධර්මයේ හැසිරෙන, ගුණධම් වඩන කෙනෙක් නිසා ලෝකයා ඉදිරියේ එතනත්තාට එරෙහිව කටයුතු කරන්න තමන් සමත් වෙන්නේ නැහැ. එබඳු තැනකදී අර කෝපය ඍජුව මතුවෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාදයක් හැටියට ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාදයයි කියලා කියන්නේ කෝපයේ ස්වરૂපයට වඩා වෙනස්. කෝපයේ ඍජුව ක්‍රියාත්මක වෙන රළු විදිහට ව්‍යාපාදය තුල තියෙන්නේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ පුද්ගලයාට අනර්ථයක් වෙනවා දකින්නට කැමැති බව. මේ සංකල්පය ඇතුළත තියෙනකොට තමන්ට සතුරු වුණු, තමන්ට අනර්ථය කරපු පුද්ගලයාට හානියක් වුණාය, තව කෙනෙක් අනර්ථයක් කළාය, එතනත්තාට නපුරක් වුණාය කියලා ආරංචි වෙනකොටම ඔය සිද්ධ වෙන්නේ. ඕක තමයි කර්මය, කර්ම විපාකය කියලා කියන්නේ. කාටවත් කර්මයෙන් නිදහස් වෙන්නට බෑ. කාටවත් අපරාධයක් කළා සැඟවෙන්නට බෑ. මේක තමයි ලෝක ධර්මතාවය. තව ඔය වෙන්න පටන් ගත්ත විතරයි. තව ඉදිරියේදී ඔයිට වඩා බරපතල විනාශ සිද්ධ වෙන්නට පුළුවන් ඔයගොල්ලෝ කරන දේවල් එක්ක. දැන් මෙහෙම තමන්ට සිතුවිලි මතුවෙන්නට ගන්නවා. දැන් මේක තමන්ට හැඟෙන්නේ මොකක් කියලාද? මේ ගැඹුරු ධහම සිහි කරනවා, මේ පටිච්ච සමුප්පාදය සිහි කරනවා, මේ කර්මයේ කර්ම විපාකය සිහි කරනවා වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඇතුළතින් ක්‍රියාත්මක වෙන්නේ කොහක්ද? අනුන්ගේ විනාශය දැකීමේ, අනුන්ගේ විනාශය පිළිබඳව සතුටු වීමේ ව්‍යාපාදයේ නැමැති නීවරණය ක්ලේශ ධර්මයි. ඇයි එහෙම වෙන්නේ? මනස සංවර කරන්නට වෑයම් කරනවා වංචනිකව. තමන්ට දහමෙහි හැසිරෙන්න ඕන. නමුත් ඒ දහම කවර පදනමකද අපි පුහුණු කළ යුත්තේ කියන කාරණයක් නැහැ. පුද්ගල මූලිකව අපට අන්නයිගේ සහය ලැබෙනවා නම් අපි දහමත් එක්ක ඉන්නවා. අපට එයගෙන් බාධා පැමිණෙනවා නම් අපට ගුණ දහම් වඩන්න අන්නයිගේ විනාශය අපේක්ෂා කරන්නට පෙළඹෙන්නේ ඇයි? සංවරය අවශ්‍ය වුණත් එය පුද්ගල බන්ධව ආත්ම මූලිකව පුහුණු කරන්න ගිය තැන නිවැරදි ස්වරූපයෙන් මනස අවදි කරන්නට නොහැකි වෙනවා. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් අපිට නිවන් දකින්නට, ගුණධම් වඩන්නට, මාර්ගඵල ලබන්නට අවශ්‍යයි කියලා යම් කෙනෙක් කල්පනා කරනවා, පුද්ගල මූල සංකල්පත් එක්ක කටයුතු කරනකොට එතනත් වංචනික වෙනවා. එතකොට තමන්ට කෙලස් ප්‍රහාණය කිරීමේ අවශ්‍යතාවය නෙමෙයි මතුවෙන්නේ, මම සෝවාන් වෙලා, මම රහත් වෙලා, මම බුදු වෙලා, මෙසේ පුද්ගලයෙක් හැටියට අන් අය ඉදිරියේ තමන් පෙනී සිටීමේ දැඩි අවශ්‍යතාවයක් ඒ පුද්ගලයාගේ సంతානය තුළ මතුවෙනවා. ඇයි එහෙම වෙන්නේ? පුද්ගලයෙක් හැටියට හුවා දැක්වීමේ ඕනෑකම එසේ අවදි වෙන්නේ එබඳු මූලයකයි ඒ තැනැත්තාගේ ගුණධම් වැලීම පවතින. එනිසා එයින් ඔබට යන කෙනෙකුටයි අධ්‍යාත්මික සංකල්ප නිවැරදිව අවදි කරන්න පුළුවන් වෙන්නේ. කායික, මානසික, ආධ්‍යාත්මික, ඊළඟට පාරිසරික. පාරිසරික කිව්වන් පස්සේ තමන්ට පරිබාහිර පුද්ගල සහ ජීව අජීව සියල්ල. දැන් සමහර කෙනෙක් තමන් රැකෙන්න විතරක් නෙමෙයි තමන්ගේ පවුල, තමන්ගේ ජාතිය, තමන්ගේ රට රැකගන්නට ඕන කියලා හිතනවා. නමුත් ඒ අය තමන්ගේ වර්ගයාට හානියක් කරනවා නම් ඒ අයගේ විනාශය අපේක්ෂා කරනවා. එතකොට සියලු දෙනා රකින්න ඕන වගේ හිතුනට එතන පදනම් වෙලා තියෙන්නේ මම, මගේ ජාතිය, මගේ වර්ගයා කියන එක නම් එතනදී අන්‍ය මිනිසුන් පිළිබඳව අපේ අවධානය ගිලිහිලා යනවා, අපේ කරුණා මෛත්‍රිය ගිලිහිලා යනවා. එතකොට අපේ මෛත්‍රිය එක් ජනවර්ගයකට පමණක් සීමා වෙනවා, එක් පුද්ගලයෙකුට පමණක් සීමා වෙනවා, එක් පවුලකට පමණක් සීමා වෙනවා, එක් රටකට පමණක් සීමා වෙනවා. එබඳු මෙත්තාවකින් කෙලෙස් ප්‍රහාණය කරන්නට ආධ්‍යාත්මික ගුණවදි කරන්න පුළුවන්කමක් නැහැ පිළිතුරු. එතකොට රටක් හැටියට අපට යම්කිසි අනතුරක් එනකොට ඒයින් වළකින්නට ඕන කියලා හිතුවට අපට ප්‍රතිවිරුද්ධ ජනවර්ගයක් පිළිබඳව කල්පනා කරද්දී ඔවුනොන් කා කොටා ගන්නවා නම් එහෙම වුණාට කමක් නැහැ, අපට නෙමෙයි. එතකොට අර මනුෂ්‍ය කියන මූලික පදනමෙන් අපි ගිලිහිලා අපි අනිත් වෙලාවට කතා කරන සියලු මනුෂ්‍ය වර්ගය රැකෙන්නට ඕනේ කියලා. නමුත් අපට ප්‍රතිවිරුද්ධ ජන වර්ගයකට හානි වෙනකොට කමක් නැහැ, එහෙම වුණා වෙයි, ඒකෙන් ශාන්තියක් කියලා අපි හිතනවා නම් එතන තියෙන්නේ අර ආධ්‍යාත්මික ගුණයට මෙහා තියෙන පුද්ගල මූලික සංකල්ප මූලික ප්‍රඥප්ති මූලික පටු තැනක ඉඳගෙනයි ඒ තැනත්තා ගුණය අවදි කරන්නට වෑයම් කළා. එනිසයි එය යම්කිසි බාධකයක් පැමිණෙනකොට ඒ පුද්ගලයා ඒන් ගිලිහියන්නේ. එනිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරනකොට අපි මේ කියන පුද්ගල මූලික සංකල්ප වලින් ඔබ්බට ගිහිල්ලා කායික, මානසික, ආධ්‍යාත්මික, පාරිසරික කියන මේ සිව් අංශය පිළිබඳවම අපේ අවධානය යොමු කළොත් තමයි අපට සමබරව අපේ දැක්ම, අපේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අකණ්ඩව ඉදිරියට පවත්වන්න පුළුවන්. කායික වශයෙන් දුබල වුණත් අපේ ප්‍රතිපදාවට බාධා පැමිණෙනවා, මානසික වශයෙන් වංචනික වුණත් දුබල වුණත් අපේ ප්‍රතිපදාවට බාධා පැමිණෙනවා, ආධ්‍යාත්මික චින්තනයේ දැක්ම නිවැරදි නොවුනොත් අපේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බාධා පැමිණෙනවා, ඒ වගේම බාහිර ලෝකයේ පිළිබඳව අපේ දැක්ම චින්තනයේ පටු වෙන තරමට අපේ ආධ්‍යාත්මික ගුණයට ප්‍රතිපදාවට බාධා පැමිණෙනවා. ඒ නිසා මේන් ඔබට ගිහිල්ලා තමන් පිළිබඳව වගේම වර්ග ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව, මනුෂ්‍ය සත්ව ભેදයකින් තොරව සියලු දෙනාගේම යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නට යම් කෙනෙකුගේ సంతානේ අවදි කරන්නට පුළුවන් නම් අන්න එතනදී මනුෂ්‍ය කියන තැනට ප්‍රවේශ වෙන්නට පුළුවන්කම තියෙනවා. අර ප්‍රාථමිකව පුද්ගල මූලිකව පුද්ගල බද්ධව ගුණධර්ම වඩන කෙනාට මේ කියන මනුෂ්‍ය කියන තැනට අවතීර්ණ වෙන්නට බෑ. තමන්ට හිතවත් වෙන, තමන්ට උදව් කරන අය රකින්න උත්සාහ කරනවා විනා සමස්තය රකින්නට නෙමෙයි ඔහු වෑයම් කරන්නේ. සැබෑ මනුෂ්‍ය ධර්මයේ අවදි වෙනකොට තමන් පමණක් නෙමෙයි, තමන්ට හිතවත් අය පමණක් නෙමෙයි, හිතවත් අහිතවත් ભેදයකින් තොරව සියලු දෙනාගේ යහපත පිළිබඳව සැලකිලිමත් වෙන තැනකට ඒ තැනත්තාගේ චින්තනයේ දැක්ම අවදි කරන්නට පුළුවන්කම තියෙනවා. වෙනතුනේ එතනට යන්නට නම් මා පමණක් නොවේ, අන් අය රැකෙන්නට ඕන. මගේ ජීවිතය රැකගන්නවා වගේම එයගේ ජීවිත රැකෙන්නට මා කැප වෙන්නට ඕන. කොමක් නිසාද? තමන්ට වගේම ලෝකයටත් යහපත කරන තැනයි මේ සද්ධර්මයේ රැකෙන්නේ. මා කොතෙක් සුරක්ෂිත වුණත් අන් අය සුරක්ෂිත නොවේ නම් ලෝකයේ තුල අපට ගුණධම් පවත්වන්නට සද්ධර්මය පවත්වන්නට එතන පසුබිමක් සැලසෙන්නේ නැහැ කිමත්. කුමක් නිසාද? අපි ජීවත් වෙන්නේ ලෝකෙ සියලු දෙනාගේ සහයෝගය ඇතිවයි. මෞපියන් නිසයි අපි මේ ලෝකයට උපත ලැබුණේ. එවගේම ලෝකයේ අවශේෂ මිනිසුන් නිසායි අපි අද යහතින් ජීවත් වෙන්නේ. මේ ගහකොළ නිසායි අපි හුස්ම ගන්න. මේ ජලය නිසායි අපි වතුර ටිකක් පානය කරලා ජීවිතේ පවත්වන්නේ. අපිට පළතුරු ගෙඩියක් කන්නට පුළුවන් වෙලා තියෙන්නේ කෘමි සතෙකුගේ පවා සහයෝගයේ නිසයි. එහෙමනම් සියලු දෙනාගේම සහයෝගය ඇතිවයි අපිට මේ ලෝකයේ ජීවිතේ පවත්වන්නට පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම සියලු දෙනාගේ සහයෝගයෙන් දිවි පවත්වන මම අන්නයේ ජීවිතය වනසන්නට වෑයම් කරනවා නම් මේ ලෝකයේ තුල විශ්ව ධර්මයේ තුල සබා දහම තුල මම සංරක්ෂණය විය යුතු කෙනෙක් නෙමෙයි, වෙනසිය යුතු කෙනෙක් විශ්ව ධර්මයමයි. වෙනතුනේ උදාහරණයක් ඇටියට ගත්තොත් අපි පොල් ගහකට වතුර දාලා පොහොර දාලා පැල කරලා රෝපණය කරලා ඒකෙන් අවශ්‍ය ඵලය ලෝකයට ජනිත වෙන්නේ නැතිනම් මිනිසුන් ඒක කපලා වීසි කරනවා. ඇයි? මෙතෙක්කල් ජලයේ පොහොර දාලා පෝෂණය කළේ ලෝකයට අවශ්‍ය ඵලය අපේක්ෂාවෙන්. ඒ ඵලය නොලැබෙනවා නම් තවදුරටත් ලෝකයා ඒ රුක්ෂය සංරක්ෂණය කරන්නට වෑයම් කරන්නේ. අන්න ඒ වගේ අපේ මේ ලෝක ධර්මතාවය තුලින් අනන්ත සසරේ මෞපිය කී දෙනෙකුගේ සහය ඇතුවද අපි වැඩෙන්නට ඇත්තේ? අද මේ සිතන මට්ටමට, මේ කල්පනා කරන මට්ටමට වැඩෙන්න අපට කී දෙනෙකුගේ සහයෝගය ලැබෙන්නේ? බුදුවරු කී දෙනෙකුගේ සහයෝගය නිසාද අද අපේ චින්තනය, අපේ දැක්ම මේ මට්ටමට වැඩිලා ඇත්තේ? රහතන් වහන්සේලා කී දෙනෙකුගේ සහයෝගය නිසාද අද අපේ චින්තනයේ දැක්ම මේ මට්ටමට වැඩිලා තියෙන්නේ? ගුරුවරු කී දෙනෙකුගේ සහය නිසාද අද අපි මේ මට්ටමට වැඩිලා ඇත්තේ? මෞපියන්ගේ, ජනතාවගේ, සතා සිව්පා වගේ කී දෙනෙකුගේ සහයෝගයෙන්ද අද අපි මේ පංචස්කන්ධය පෝෂණය කරගන්නේ? එහෙමනම් ඒ සියලු දෙනා හා බද්ධවයි අපේ ජීවිතේ පවතින්නේ. සියලු දෙනාගේම රැකෙන අපේ ජීවිතය තුළින් අන් අය වෙනසෙන්නට මඟක් සැලසෙනවා නම් විශ්ව ධර්මය තුල, සබහ ධර්ම තුල මා සංරක්ෂණය විය යුතු කෙනෙක් නෙවෙයි. ඒ විශ්ව ධර්ම න්‍යායට අනුව ඒ තැනැත්තා වෙනසිය යුතු, විනාශ විය යුතු කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පින්තුනේ මේ ධර්ම න්‍යාය අපි හඳුනා ගන්න ඒ තැනැත්තාට හැකි වෙනවා තමන් ගැන සිතනවා වගේම අන් අය පිළිබඳවත් ගැඹුරින් සිතා කටයුතු. මේ සංකල්ප අපට සමහර කෙනෙකුට මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන්, එච්චර ගැඹුරින් හිතන්නට ඉතින් අපි බුදුබව ප්‍රාර්ථනා කරන්නේ නැහැනේ. අපි සාමාන්‍ය ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්නටනේ අපි වෑයම් කරන්නේ. ඒ නිසා අපට එච්චර ගැඹුරට ලෝකයෙන් රකින්නට යන්න ඕන නැහැනේ. අපි ඊතර වෙන මඟක් බලාගත්තාම ඇතිනේ. බොහෝ දෙනා සරල විදිහට එබඳු ආකල්පයකට පැමිණෙනවා. නමුත් පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕනේ, තමන්ගේ විමුක්තිය සලසා ගන්නට උනත් මේ ධර්ම න්‍යාය හඳුනාගෙන ඒ ධර්ම න්‍යාය සමග බද්ධ නොවි පුද්ගල මූලිකව නම් ಗುಣධම් වඩන්නේ ඒ බඳු පටු තැනකින් කෙලස් නසන්නට පුළුවන් විදිහේ මෛත්‍රිය, ඒ බඳු ප්‍රඥාව, ඒ බඳු ඉවසීමක්, අර කියපු පාරමිතා ගුණ කියන මට්ටමට ගුණවදි කරන්නට බෑ. කුමක් හෝ ගුණයක් පවත්වන්නට පුළුවන්, කුමක් හෝ සුචරිතයක් පවත්වන්නට පුළුවන්. නමුත් එය සියලු සම්මුති සංකල්ප අභිභව සියලු ක්ලේශයන් ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ මේ කියන ධර්ම මූලික පදනම ස්පර්ශ කරන්නට පුළුවන් නම් පමණයි.